දැන් අපි කලිනුත් කතා කළා මේ ඝන ද්‍රව බවට පත්වීමට කියනවා විලේනේ කියලා. එතකොට දැන් මෙතනදී විලේනේ සහ වාෂ්පීකරණය කියන සංසිද්ධි දෙකක් තියෙනවා. එකක් ඝනයක් ද්‍රව බවට පත්වීම විලේනේ කියනවා. ද්‍රවයක් වාෂ්ප බවට පත්වීමට වාෂ්පීකරණය කියලා හඳුන්වනවා පොදුවේ. දැන් මේ කාරණේදී එතකොට ඝන ද්‍රව බවට පත්වීම විලේනය ලෙස හඳුන්වන නිසා සෙල්සියස් අංශක බිංදුවෙහි පවතින අයිස් සෙල්සියස් අංශක බිංදුවෙහි පවතින ජලය බවට පත්වීමේදී උරා ගන්නා තාපය අපි ඒ විලේනය කියන නම ඇතුළත් කරලා සඳහන් කරනවා විලේනේ ගුප්ත තාපය කියලා. එතකොට මේක තවදුරටත් අපි එකක් පැහැදිලි කරගන්නවා නම් දැන් ඕනෑම ඝන ද්‍රව්‍යයක් විලේනේ වෙන්න පුළුවන්. අයිස් විතරක් නෙවෙයි. එහෙමනම් ඒ විලේනේ වීමේදී ඕනෑම ඝන ද්‍රව්‍යයක් විලේනේ වීමේදී ගුප්ත තාපය උරා ගැනීමක් සිදු වෙනවා. ඊළඟට දැන් මම කිව්වා මේ ඕනෑම ඝන ද්‍රව්‍යයක් විලේනේ වීමේදී ගුප්ත තාපය උරා ගැනීමක් සිදු වෙනවා. ඊළඟට දැන් මේ විලේනේ වීමෙන් පසු ලැබෙන ද්‍රව්‍ය නැවත සිසිල් කළොත් මොකද වෙන්නේ? ඝන අවස්ථාවටපත් වෙනවා. ඉතින් විලේනේදී උරාගත් තාප ගුප්ත තාප ප්‍රමාණයම නැවත එහිදී පිටකිරීමක් සිදු වෙනවා. දැන් මේක තව දුරටත් පැහැදිලි කරනවා නම් දැන් ඕනෑම ඝන ද්‍රව්‍යයක් විලේනේ වෙන්න පුළුවන්. ඉතින් ඕනෑම ඝන ද්‍රව්‍යයක් විලේනේ වීමේදී ගුප්ත තාපය උරා ගන්නවා. ඉතින් විලේනේ කියන්නේ ද්‍රව විලේනේ වුණාට පස්සේ ඝන ද්‍රව්‍ය ද්‍රව අවස්ථාවටපත් වෙනවා. ඉතින් ද්‍රව අවස්ථාව නැවත සිසිල් කරලා ඝන අවස්ථාවටපත් කරන්න පුළුවන්. එතකොට විලේනේ වීමේදී උරාගත්ත ගුප්ත තාපය අනිත් පැත්තට කතා කළොත් නැවත ඝන වීමේදී ඒ තාපය පිට කරනවා. සෙල්සියස් අංශක බිංදුවෙහි පවතින ජලය සිසිල් කිරීමේදී එම ජල ප්‍රමාණය ගුප්ත තාපය පිට කරමින් සෙල්සියස් අංශක බිංදුවෙහි පවතින අයිස් බවට පත් වෙනවා. ඒක තමයි මේ අපි දැන් කතා කළේ. දැන් ඊළඟට අපි බලමු සෙල්සියස් අංශක සීයේ උෂ්ණත්වයේ පවතින ජලයේ තාපයේ සපේන අවස්ථාවක් කෙරෙහි අවධානය යොමු කරමු. ඒක ඔබගේ පෙළපොතේ 9.13 රූපයේ දැක්වෙනවා. දැන් මේකේ අවධානය යොමු කළොත් එතන තියෙනවා වීදුරු බඳුනේ ද්‍රව ජලය සෙල්සියස් අංශක 100 පවතින. ඒ කියන්නේ නටන අවස්ථාව. නටන්න පටන් ගත්තාම ජල බඳුනේ අභ්‍යන්තරයේ ඉඳලා ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. එහෙමනම් ඔන ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා සෙල්සියස් අංශක බිංදුවේ පවතිනවා කියන්නේ. හැබැයි අපි දන්නවා දැන් අපි මේ බඳුනට උෂ්ණතමානයක් දාලා උෂ්ණත්වයේ සටහන් කරගත්තොත් සෙල්සියස් අංශක 100 නම් අපි තවදුරටත් මේ බඳුනට තාපය හැබැයි වීදුරුවකට තාපය සපයන්නේ නැහැ. අපි සාමාන්‍ය බීකරයක තියලා ඔක කළොත් තාපය සපේනවා නම් ඒ 100ම තමයි එයා වාෂ්ප වෙලා ඉවර වෙනකම්ම උෂ්ණත්වයේ පවතින. එහෙමනම් එතනදී සපයපු තාපයට මොකද්ද උනේ? අර කලින් අවස්ථාවේදී කතා කළා වගේම ඒ තාපයත් ගුප්ත තාපයක්. හැබැයි මෙතනදී වෙන්නේ මොකද්ද? අවස්ථාව ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවටපත් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවට අපි කියනවා මේ අවස්ථාවේදී ලබා ගන්නා තාපයට කියනවා වාෂ්පීකරණේ ගුප්ත තාපය කියලා. මේ අවස්ථාවේදී ගුප්ත තාපය උරා ගන්න ඒකට කියනවා අපි වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියලා. රයිට්. ඊළඟට දැන් ඕනෑම ද්‍රවයක් වාෂ්පීකරණයේ වීමේදී ගුප්ත තාපය උරා ගන්නා අතර එම වාෂ්ප නැවත ඝනීභවනයේ වීමේදී එම ගුප්ත තාපය පිට කිරීම සිදු කරනවා. ඕක අපි දෙපැත්තටම දැනගන්න ඕනේ. එක පැත්තකට යනකොට ගුප්ත තාපය උරා ගන්නවා නම් ඊට විරුද්ධ පැත්තට යද්දී ගුප්ත තාපය පිට කිරීමක් සිදු වෙනවා. උරාගත් තාපය පිටකිරීමක් සිදු වෙනවා. ඊළඟට දැන් අපිට යම් ද්‍රව්‍යයක් ගැන සලකනකොට ගුප්ත තාපයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපයේ සහ විලේනයේ ගුප්ත තාපය නිශ්චිත කරගන්න ඕනේ. එහෙම නිශ්චිත කරගත්තොත් එයාට සීමා වූ ගුප්ත තාපයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. එහෙමනම් අපි යම් ද්‍රව්‍යයක අර තාප ප්‍රමාණය ගැන කතා කරනකොට අපි විශිෂ්ට තාප ධාරිතාව ගැන කතා කළානේ. තාප ධාරිතාව ගැන කතා කරනකොට යම් ද්‍රව්‍යයක නිශ්චිත කරගන්න නම් එයා විශිෂ්ට තාප ධාරිතාව කියලා කතා කළා. ඒක එතකොට ඒක ස්කන්ධයක් ගැන කතා කරනවා. මෙතනදීත් විලේනී තාප ධාරිත ගුප්ත තාපය ගැන කතා කරනවට අමතරව ඒ ද්‍රව්‍යයේ නිශ්චිත ගුප්ත තාපයක් ගැන කතා කරනවා නම් විලේනී විශිෂ්ට ගුප්ත තාපය කියලා අපි කතා කරන්න ඕනේ. එහෙමනම් විලේනී විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ මොකද්ද කියලා බලමු. අපි මේක උදාහරණයක් අරගෙනම බලමු. විශේෂයෙන් ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන ඒ අනුසාරේ සෙල්සියස් අංශක බිංදුවේ පවතින ඝන අයිස් කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශක බිංදුවේම පවතින ද්‍රව ජලයේ කිලෝග්‍රෑම් එකක් බවට පත්වීමේදී උගා ගන්නා තාප ප්‍රමාණය ජලයේ විලේනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් අයිස් වල විලේනයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා. මේ අගය නිශ්චිත අගයක්. මේ අගය අපි දන්නවා ඔබගේ පෙළ පොතේ සඳහන් වෙනවා ජූල් වලින්. මේ ගුප්ත තාපයක් කියන්නේ ශක්තියක්. ඒ නිසා 3.36 ගුණ කිරීම 10^5 බලයක් වෙනවා ජූල්. ඊළඟට අපි ඊළඟ අවස්ථාවට යමු. ද්‍රවාංකයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යයක් ඒකක ස්කන්ධයක් උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන් ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විලේනයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා. විලේනයේ විශිෂ්ට ගුප්ත තාපය අර්ථ දැක්වීමක් හැටියට කතා කරන්නේ මේ විදිහටයි. මේක නැවත කියනවා නම් ද්‍රවාංකයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් එහෙම නැත්නම් කිලෝග්‍රෑම් එකක් කියලා ගත්තොත් උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන් ද්‍රව බවට පත් කිරීමට. එතකොට ද්‍රව බවට පත් වෙන්නේ තර ඒකක ස්කන්ධයමයි. කිලෝග්‍රෑම් එකක් නම් කිලෝග්‍රෑම් එකමයි. පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විලේනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා හඳුන්වනවා. ඊළඟට අපි බලමු වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. එතකොට ද්‍රව ජලයේ කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශක 100 හි පවතිනවා නම් නටන අවස්ථාවේ පවතිනවා නම් ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හුමාලයේ කිලෝග්‍රෑම් එකක් බවට පත් වෙනකන් උරා ගන්නා තාප ප්‍රමාණයට අපි කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි මේ වාෂ්පීකරණය අපි නැටීම කියන වචනේ භාවිත කරන්නේ නැතුව වාෂ්පීකරණය කියන වචනේ මෙතෙන්ට පාවිච්චි කරන්නේ නැටීමට. ඒ නිසා මේක විශේෂ අවස්ථාවක් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. නැත්තම් වාෂ්පීකරණය කියන එක අපි කලින් කතා කළේ වාෂ්පීකරණයේ අවස්ථා දෙකක් තියෙනවා, වාෂ්පීභවණය හා නැටීම. නමුත් මෙතනදී අපි කතා කරන්නේ නැටීම ගැන. ජලය නටනකොට හුමාලයේ බවට පත් වෙනවා. ඒ හුමාලයේ සම්පූර්ණයෙන් හැදිලා ඉවර වෙනකන් කිලෝග්‍රෑම් එකක වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා හඳුන්වනවා ඒ උරා ගන්නා තාපය. එහෙමනම් ජලය සම්බන්ධයෙන් කතා කරනකොට ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 2.26 ගුණ කිරීම 10^6 වෙනවා ජූල් වලින්. එහෙම නැත්නම් ජූල් 2.26 ගුණ කිරීම 10^6 බලය. ඊළඟට එහෙමනම් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයේ පොදුවේ අනිකුත් ද්‍රවවලටත් හඳුන්වා දෙන්නේ මෙන්න මේ විදිහට. තාපාංකයේ පවතින ද්‍රවයක ඒකක ස්කන්ධයක් එම උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම වාෂ්ප බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රවයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා හඳුන්වනවා. එක නැවත කිව්වොත් තාපාංකයේ පවතින ද්‍රවයක ඒකක ස්කන්ධයක් එම උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම වාෂ්ප බවට පත්කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රවයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා හඳුන්වනවා. දැන් ඔන්න මම අර කලින් සඳහන් කළපු අවස්ථාවට නැවත එළඹෙනවා. ඔබගේ පෙළපොතේ සඳහන් වෙනවා මේ වාෂ්පීකරණය සහ වාෂ්පී භවණය කියන අවස්ථා දෙක හඳුනා ගැනීම වෙන් කරලා හඳුනා ගැනීම. මේක මම කලිනුත් සඳහන් කළා. මේක අපි නැවත සඳහන් කරමු මේක නිවැරදිව තේරුම් ගැනීම සඳහා. එතකොට ද්‍රවයක් වාෂ්ප බවට පත්වීම පොදුවේ අපි හඳුන්වනවා වාෂ්පීකරණය කියලා. ද්‍රවයක් වාෂ්ප බවට පත්වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් මතුපිට පෘෂ්ඨයෙන් ඕනෑම අවස්ථාවකදී වාෂ්ප වෙන්න පුළුවන් නැටීමක් සිදු නොවි. එහෙම නැත්නම් අපි තාපය සපේලා තාපාංකයට එළඹුණාට පස්සේ යා වාෂ්ප වෙනවා අභ්‍යන්තර පෘෂ්ඨවල ඉඳලා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා නැටීම කියලා. එහෙමනම් වාෂ්පීකරණයේ අවස්ථා දෙක වාෂ්පී භවණය සහ නැටීම. නැටීම කියන්නේ තාපාංගයට එළඹිලා වාෂ්ප බවට පත්වීම. වාෂ්පී භවණය කියන්නේ තාපාංගයට පහළ උෂ්ණත්වවලදී මතුපිට පෘෂ්ඨයෙන් වාෂ්ප වීම තමයි වාෂ්පී භවණය කියන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි ජලයේ මේ වීදුරුවකට ජලය දාලා පීරිස්සකින් වහලා තියලා පැකින් අමාරකින් බැලුවොත් අපි පීරිසි ඇරලා බැලුවොත් පීරිසි ඇතුල් පැත්තේ ජල බිඳිති බැඳිලා තියෙනවා. එහෙමනම් මේ ජල බිඳිති කොහොමද බැඳුනේ? අර මතුපිට පෘෂ්ඨයෙන් වීදුරුවේ ජලයේ තියෙන මතුපිට පෘෂ්ඨයෙන් ජලය වාෂ්ප වෙලා ඒ වාෂ්ප ඝනීභවණය වෙලා තමයි මේ ජල බිඳිති හැදුනේ. ඉතින් මේක අපිට සරලව මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ දෙක අතර තව වෙනසක් තමයි දැන් මේ වාෂ්පී භවණයේ සිදුවෙන්නේ මතුපිට පෘෂ්ඨයෙන් පමණ. ඒ කියන්නේ වාතයට නිරාවරණය වූ පෘෂ්ඨයෙන් පමණ. නමුත් නැටීමේදී අභ්‍යන්තර ද්‍රව පෘෂ්ඨයට යටින්ද වාෂ්ප වීම සිදු වෙනවා. මතුපිට පෘෂ්ඨයෙන්ුත් එතකොට වෙනවා, අභ්‍යන්තරයෙන්ුත් වාෂ්ප වෙනවා. අන්න ඒකයි මේ දෙක අතර තියෙන අනිත් වෙනස. රෙදි වියලා ගැනීමේදී සහ දහඩිය පිට කිරීම මගින් අපගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගැනීමේදී ප්‍රයෝජනවත් වන්නේ ජලයේ වාෂ්පී භවණය. ඒ කියන්නේ දැන් අපි දහඩිය දානවා කියන්නේ දහවලට අපි හිතමු අපි ක්‍රීඩා කරනවා නම් ව්‍යායාම කරනවා නම් දහඩිය දාන. එතකොට මේ දහඩිය දාන්නේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම ඒ ඇතිවන ඝට්ටන නිසා තාපය ජනනය වෙනවා. නැත්තම් වැඩිපුර ආහාර දාහනය වීම නිසා තාපය ජනනය වෙනවා. ඒ තාපය බැහැර කරන්න ඕනේ ශරීරයේ නිපද වෙන තාපය. ඒ තාපය බැහැර කිරීම සඳහා දහඩිය දානවා. දහඩිය දානකොට ඒ දහඩිය වාෂ්ප වීමට ශරීරයෙන් තාපය උරලා ගන්නවා. ඉතින් ඇත්තටම මේක තාපාංගයට එළබිලා නෙමෙයි, නටලා නෙමෙයිනේ වාෂ්ප වෙන්නේ. එතකොට ඒ දහඩිය වාෂ්ප වෙන්නේ ශරීරයෙන් තාපය උරාගෙන. ඉතින් ශරීරයේ තාපය නැත්නම් ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක ආසන්න ලෙස 37යිනේ. එහෙනම් ඒවා නැටීමට සිදු වෙන්නේ නැහැ. එහෙනම් ඊට වඩා නැටෙන උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයේදී තමයි මේවා වාෂ්පී වාෂ්ප බවට පත් වෙන්නේ. එහෙනම් ඒෙහිදී සිදුවන්නේ වාෂ්පී භවණයයි. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපෙත් තරමක විශාලාගයක්. ඒ නිසා අපගේ සමෙන් පිටවන දහඩිය වල අඩංගු ජලයේ වාෂ්පීභවණය වීමේදී ශරීරයෙන් විශාල තාප ප්‍රමාණයක් ඉවත් වෙනවා. ඒ නිසා තමයි මේ ක්‍රියාවලිය ශරීරයේ සිසිල් කිරීම සඳහා භාවිත වෙන්නේ. අපි ඊළඟට බලමු තාපජ ප්‍රසාරණය පිළිබඳ. දැන් මේකට තාපජ ප්‍රසාරණය කියලා අපි හඳුන්වන්නේ උෂ්ණත්වය වැඩි වීමේදී ද්‍රව්‍යයක විශාලත්වයේ සිදුවන වැඩිවීම තමයි තාපජ ප්‍රසාරණය කියන්නේ. ඒ වගේම නැවත ඒ ද්‍රව්‍ය සිසිල් වුණොත් එම ද්‍රව්‍ය පරිමාව අඩුවීමක් වෙනවා, ප්‍රමාණාත්මකව අඩුවීමක් වෙනවා. ඒකට අපි කියනවා සංකෝචනය කියලා. එහෙනම් ඊළඟට සංකෝචනයයි ප්‍රසාරණයයි පිළිබඳව අපි අවධානය යොමු කරමු. දැන් ඔබගේ පෙළපොතේ සඳහන් වෙනවා වීදුරු පඳුන් දෙකක් එකිනෙක මත දාලා තිබ්බම එකම වගේ අපි හිතමු හොදලා හොඳින් නැත්නම් තේ පානීය කරපු වීදුරු කෝප්ප දෙකක් මේ විදිහට දාලා තියෙනවා. දාලා තිබ්බම මේක හොඳින් සිර වෙලා තියෙනවා. ඒතර සිර වුණොත් එහෙම අපිට මේ දෙක ගලවන්න පහසුම ක්‍රමය තමයි ඒ කියන බඳුන ඔබගේ පෙළපොතේ සඳහන් වෙනවා 9.16 රුපියේ ඒ කියලා බඳුන උණුසුම් දල බඳුනක ගිල්වනවා. ඇතුළත තියෙන B බඳුනට සිසිල් ජලය ටිකක් දානවා. එතකොට ඇතුළත බඳනේ බඳුන සංකෝචනයේට ලක් වෙලා පරිමාව සුළු වශයෙන් අඩු වෙනවා. අපිට ඇහැට පේන තරමකින් අඩු වෙන්නේ නැහැ. දම් සියුම් ලෙස අඩු වෙනවා. ඒ වගේම පිටට බඳුන ඒ බඳුන ප්‍රසාරණයට ලක් වෙනවා. සුළු වශයෙන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා මේ දෙක අතර හිස්තැනක් ඇති වෙලා ගලවන්න පහසු වෙනවා. හරි. ඊළඟට අපි අවධානය යොමු කරමු ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය. එතකොට ඝන ද්‍රව්‍යයක් ප්‍රසාරණය කියන්නේ ඝන ද්‍රව්‍යයක ප්‍රමාණාත්මක වැඩිවීම. ඉතින් ඒකේ ක්‍රියාකාරකමක් ඔබගේ පෙළපොතේ සඳහන් වෙනවා 9.17 රුපියත් සමග. එහිදී මෙන්න මේ වගේ ආධාරකයක් ඔබගේ විද්‍යාගාරවලත් බොහෝ විට පවතිනවා. ඒකේ තියෙන්නේ ලෝහ මුදුවක් තියෙන ආධාරකයක සවි කරලා ඒ හරහා යාන්තම් ගෑවි නොගෑවි යනසේ යකඩ බෝලයක් උඩ එල්ලලා තියෙනවා. දැන් සාමාන්‍ය අවස්ථාවේදී මේ යකඩ බෝලයට පහසුවෙන් ගෑවි නොගෑවි ගමන් කරන්න පුළුවන්. ඊළඟට අපි මොකද කරන්නේ මේ ක්‍රියාකාරකමේදී බෝලේ රත් කරනවා. බර්නර් එකෙන් හරි ඒ වගේ ක්‍රමයක් පාවිච්චි කරලා අපි බෝලේ රත් කරනවා. රත් කරලා මේ මුදුව තුලින් යවන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම කරපුවාම අපිට මුදුව තුලින් යවන්න බෑ. එහෙමනම් මොකද වෙලා තියෙන්නේ? මේ පරිමාවේ වැඩිවීමක් වෙලා තියෙනවා යකඩ බෝලේ. ඉතින් මේක ඝන ද්‍රව්‍ය ප්‍රසාරණීය වීම. අපිට මේක විවිධ අවස්ථාවලදී අපිට භාවිත කරන්නත් පුළුවන්. අපි භාවිත කරලත් තේනවා. ඉදිරියටත් අපිට මේවා බලපෑම් සහ භාවිත ගැන කතා කරන්න තියෙනවා. දැන් ලී වලින් සාදන ලද කරත්ත රෝදය මේ ගෙවීම වළක්වා ගන්න පිටතින් පට්ටමක් යකඩ පට්ටමක් සවි කරනවා. එතකොට මේ පට්ටම සවි කිරීමේදී පට්ටම සකස් කරන්නේ කම්මල් කරුවෝ අර යකඩ රෝදයේ තියෙන පරිධියේ ප්‍රමාණයට වඩා තාම සුළු වශයෙන් අඩුවට. එතකොට මේ අඩුවට සකස් කළාට පස්සේ සාමාන්‍ය විට මේ යකඩ පට්ටම අර ලී රෝදයේ පිටින් බස්සන්න බෑ, සවි කරන්න බෑ. එහෙමනම් මොකද කරන්නේ? ඊළඟට මේ යකඩ රෝදය ගිනි දැලි වලට ලක් කරලා ප්‍රසාරණය කරනවා. එහෙම නැත්නම් දර ගිනි ගොඩකට දාලා රත් කරනවා. රත් කරපුවාම මෙයා තියෙන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් පරිමාව වැඩි වෙනවා. ඒ අවස්ථාවේදී ලී රෝදයේ මතින් තියලා ලී රෝදයට වැටෙන්න සලස්වනවා වටේට පිහිටනසේ. ඊළඟට ලී රෝදය සිසිල් වෙන්න ඉඩ හරිනවා. සිසිල් වෙන්න ඉඩ හරිනකොට යකඩ පට්ටම ක්‍රමක්‍රමෙන් පරිමාව අඩු වෙනවා. එහෙම නැත්නම් සංකෝචනයට ලක් වෙලා හොඳින් ලී රෝදයට සවි වීම සිදු වෙනවා. එමුනම් මෙන්න මේ ප්‍රසාරණේ භාවිතය. දැන් දුම්රිය මාර්ගවල ඔබ දැකලා ඇති රේල් පීලි දෙකක් හමු වෙන ස්ථානයක පොඩි හිඩසක් තබලා තියෙනවා. එතකොට මේ පීල් දෙකක් අතර කුඩා හිඩසක් තබලා තියෙන්නේ ඇයි? මේවා රත් වීමේදී ප්‍රසාරණය වෙනවා. එතකොට ප්‍රසාරණය වුණොත් එහෙම මේ එකිනෙක ගැටිලා මේ පීලි යම් සුළු චලන සිදු වෙන්න පුළුවන්, ඇදවීමක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පීලි පැනීමක් නැත්නම් දුම්රිය මාර්ගයට හානි වීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න තමයි මේ හිඩස තවන්නේ ප්‍රසාරණයට ඉඩ සැලසීම. එතකොට ප්‍රසාරණේ භාවිතයක් මෙතන තියෙනවා. ඊළඟට දුරකථන කම්බි සහ විදුලි කම්බි කණු අතර සවිකිරීම කරන්නේ විදුලි කම්බි, දුරකථන කම්බි යාන්තම් බුරුල්ව තමයි සවි කරන්නේ. මොකද සංකෝචනයේට සහ ප්‍රසාරණයට ඉඩ හරින්න. දැන් උදෑසන රාත්‍රී කාලයේදී මෙයා දුරකථන රැහැන් එහෙම නැත්නම් විදුලි රැහැන් සංකෝචනයට ලක් වෙලා හොඳින් ඇදිලා තියෙනවා. නමුත් දහවල් වෙනකොට නැවත එයා ප්‍රසාරණයට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවට ලක්වීමට ඉඩ සලසන්න තමයි ඒ විදිහට සවි කිරීම සිදු කරන්නේ. එතකොට කැඩී යාමක් සිදු වෙන්නේ නැහැ. ලෝහලින් නිපදව ඇති බෝතල් මූඩියක් වීදුරු බෝතලයේ කටවටා තදින් සිර වී ඇති විට මූඩිය මදක් රත් කිරීමෙන් ඒ ප්‍රසාරණය කර පහසුවෙන් ගැලවිය හැකියි. ඉතින් ඒ වගේම තමයි විදුලි ස්ත්‍රීකවල රයිස් කුකර් වැනි උපකරණවල උෂ්ණත්ව පාලනය කිරීම සඳහා උෂ්ණත්ව පාලකයක් පාවිච්චි කරනවා. මෙන්න මේ උෂ්ණත්ව පාලකයේ තියෙන්නේ ද්විලෝහ පටියක්. ඒකට ද්විලෝහ පටියක් කියන්නේ ලෝහ දෙකකින් එකට ලෝහ දෙකක් එකට තබලා තුනි ලෝහ පතුරු දෙකක් එකට තබලා මිටියම් කරලා තමයි සකස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් රිවර්ට් කරලා. රිවර්ට් කරලා සකස් කරලා මේ ද්විලෝහ පටිය රත් කරපුවාම ප්‍රසාරණීය ලෝහ දෙකේ වෙනස් නිසා එක පැත්තකට වක්‍ර වීම සිදු වෙනවා. එතකොට ඔබගේ පෙළපොතේ 9:20 රූපයේ කෙරේ අවධානය යොමු කළොත් ඒ රූපේ දුඹුරු පාටින් දක්වලා තියෙන ලෝහේ ප්‍රසාරණය අඩුයි, පාටක් නැතුව තියෙන ලෝහේ ප්‍රසාරණය වැඩි. ඒ විදිහට තමයි ප්‍රසාරණයේ අඩු වැඩි වීම සිදු වෙන්නේ. ඊළඟට ඒ ද්විලෝපටිය පරිපථයකට සම්බන්ධ කරපුවාම කොහොමද පරිපථයේ සන්ධි කිරීම සහ විසන්ධි කිරීම සිදු වෙන්නේ කියන එක ඊළඟ රූප සටහනින් පැහැදිලි වෙනවා. ඒක ඔබට පැහැදිලි ඇති. සාමාන්‍ය අවස්ථාවලදී ද්විලෝපටිය රත් නොවන අවස්ථාවේදී එහෙම නැත්නම් ද්විලෝපටිය සම්බන්ධ වෙලා තියෙනවා නම් පරිපථයට සංවූතව ඒ තුලින් ධාරාව ගලනවා. ධාරාව ගලනකොට ද්විලෝපටියත් යම්කිසි විදිහකට රත් වීමකට ලක් වෙනවා. රත් වෙනකොට එයා වක්‍ර වෙන්න බලනවා උඩාතට. එතකොට ඒ ද්විලෝපටියයි අනිත් සන්ධියයි අතර සම්බන්ධය බිඳ වැටෙනවා. එතකොට තවදුරටත් ඒ තුලින් ධාරාව ගලන්නේ. යන්නේ ඒ වගේ ක්‍රමයක් තමයි උෂ්ණත්ව පාලක උපකරණවල කලින් භාවිත වුණේ. එතකොට ගිනි සංඥා උපකරණවලත් මේ වගේ ක්‍රමයක් පරිපථයේ විසන්ධි කිරීම සඳහා භාවිත වෙනවා. ඊළඟට අපි බලමු ද්‍රව ප්‍රසාරණය. එතකොට පොඩි පන්තිවලදීත් අපි මේක ඉගෙනගෙන තියෙනවා. ද්‍රව ප්‍රසාරණයේ ක්‍රියාකාරකමක් 9-4 ක්‍රියාකාරකමෙන් දැක්වෙනවා. මේකෙදී අපි පාටකල ජලය සහිත බඳුනක් පාවිච්චි කරනවා, සිහින් නලයක්, එහෙම නැත්නම් පෑන් බටයකුත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අපිට පෑනේ අර මැද තියෙන බටේ, තින්ත තියෙන බටේ, හිස් තින්ත බටේ. මේක ආදර්ශණයට අපි ඒ කියන රූපාකාරයට ඇටොම සකස් කරලා උණුසුම් බඳුනකට දැම්මොත් එහෙම අපිට පැහැදිලිව දක්නට ලැබෙනවා අර වර්ණකල ජල මට්ටම ඉහළට යන බව. ඊට පස්සේ නැවත මේක සිසිල් වෙන්නේ ඉඳ හැරුවොත් අර ජල මට්ටම ඉහළට ගියපු ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් පහළට යන බවත් අපිට දකින්න පුළුවන්. එහෙමනම් මෙතනදී රත් කරනකොට ජල මෙතන බඳුනේ ද්‍රවයේ ප්‍රසාරණය වන බවත් නැවත සිසිල් වෙනකොට එය සංකෝචනය වන බවත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ සංකල්පය, එහෙම නැත්නම් මෙන්න මේ අපි කතා කරපු ප්‍රසාරණ මූලධර්මය, සංකෝචන මූලධර්මය, රසදිය සහ මධ්‍යසාර උෂ්ණත්ව මානවල ද්‍රවයේ සිදුවන පරිමා වැඩිවීම උෂ්ණත්වයේ මැන ගැනීමට භාවිත කරයි. ඊළඟට වායු ප්‍රසාරණයත් ආදර්ශනය කරන්න ක්‍රියාකාරකමක් තියෙනවා 9-5 ක්‍රියාකාරකම. මේකේ ඔබට මේකත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් 9:23 රූපය අනුසාරයෙන්. ඒ නිසා මම මේක වැඩි පැහැදිලි කරන්න අදහස් කරන්නේ නැහැ. නමුත් අපි මේකේ සංකල්පයේ තේරුම් ගන්න ඕනේ, දැන් අයිස් වලට දාපුවම ඇතුළත වාතයේ සංකෝචනය වෙනවා, බැලුම හැකිලෙනවා. උණුසුම් ජලයට දාපුවම ඒ බැලුම සවි කරපු බඳුන ඒ ඇතුළත වාතයේ ප්‍රසාරණය වෙනවා, වායු අණු ඈත් වෙනවා. ඒ නිසා පිම්බීමකට ලක් වෙනවා. ඊළඟට මෙතනදී එහෙමනම් වායු සංකෝචනය හා ප්‍රසාරණය දෙකම අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු තාප සංක්‍රමණය. තාප සංක්‍රාමණය වන ක්‍රම තුනක් තියෙනවා. එක් තැනක තියෙන තාපය තවත් තැනකට ගමන් ගන්න ආකාර තුනක් තියෙනවා. ඒකට අපි කියනවා එක් තැනක තියෙන තාපය තවත් තැනකට ගමන් ගන්නවට අපි කියනවා තාප සංක්‍රාමණය කියලා. ඒකට තාප සංක්‍රාමණය වෙන ආකාර තුනක් තියෙනවා. එකක් සන්නයනය, සංවහනය සහ විකිරණය. සන්නයනය කියන්නේ ඝන ද්‍රව්‍යයක් ඔස්සේ අංශයෙන් අංශුවට තාපය ගමන් ගන්නා ක්‍රමයට අපි සන්නයනය කියනවා. සංවහනයක් සිදු වෙන්නේ වායු හෝ ද්‍රව තුල. රත් වූ වායු හෝ ද්‍රවාංශු රත් ඝනත්වයේ අඩු වෙලා ඉහළ නැගීම මගින් තාපය සංක්‍රාමණය වීම තමයි අපි සංවහනය කියලා හඳුන්වන්නේ. විකිරණය කියන්නේ මේ පදාර්ථමය භාවිතයකින් තොරව තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන් ගන්නා ක්‍රමයට අපි කියනවා විකිරණය කියලා. එතකොට අපි දන්නවා සූර්යයාගේ ඉඳලා පොළොවට තාපය ගමන් ගන්නේ හිස් අවකාශය නැත්නම් විශ්වයේ තියෙන අවකාශයක් හරහා, වායු නැති තැනක් හරහා. එතකොට ඒ හරහා එහෙමනම් තාපය ලැබෙන්නේ මේ විකිරණ කියන තාප සංක්‍රාමණ ක්‍රමය ඔස්සේ. ඉතින් මේ ටික මම සරලව පැහැදිලි කරගමු අපි නැවත සන්නයනය කියන එක ගැන. එතකොට සන්නයනයේදී පරමාණු සහ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය දැන් එක පැත්තකට තාපය සපයපුවාම පරමාණු සහ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය ලබා ගන්නවා මේ අසල ඇති අංශු. ඊළඟට අංශු වලට ඒ චාලක ශක්තිය ලබා දීලා ක්‍රමක්‍රමයෙන් අංශයෙන් අංශුවට තාපය ගමන් ගැනීම සිදු වෙනවා. එතකොට තාපය හොඳින් සන්නයනය වන ද්‍රව්‍ය වලට අපි කියනවා තාප සුසන්නායක කියලා. තාපය හොඳින් සන්නයනය සිදු නොකරන ද්‍රව්‍ය වලට අපි කියනවා තාප උසන්නායක කියලා. අපි දන්නවා ලෝහ තාප සුසන්නායක වෙනවා. ඊට අමතරව තාප කුසන්නායක වෙන්නේ ලී, ප්ලාස්ටික්, ඇස්බස්ටෝස්, මැටි, ලෝම, රෙදි වගේ ඒවා. ඊළඟට තව මේ ආශ්‍රිතව සංකල්ප කීපයක් ඔබගේ පෙළපොතෙත් සඳහන් වෙනවා. කරුණුකාරණා කීපයක් වැඩිපුරව ඒවා පිළිහෙත් ඔබ අවධානය යොමු කරන්න. ජීවීන්ගේ කොහොමද මේ සන්නයන ක්‍රියාවලිය, ඒ සඳහා උන් උපකාරී කරගන්නේ, උන්ගේ සංචරණ සඳහා මේවා කොහොමද උපකාරී කරගන්නේ, ඒවා පිළිබඳව පෙළපොතේ සඳහන් වෙනවා කරුණුකාරණා. ඒවා පොඩ්ඩක් කියවන්න. ඊළඟට අපි බලමු මේ සංවහනය පිළිබඳවත් මම කතා කළා කලිනුත්. ඊළඟට ගිනිගොඩක් අසල කොහොමද සංවහනයක් ඇති වෙන්නේ. ගිනිගොඩක් ඉහළ තියෙන වාතයේ රත් වෙනවා. රත් වෙලා ඒ රත් වූ වාතාංශු ඉහළට යනවා. ඊට පස්සේ වටේින් තියෙන සිසිල් වාතාංශු නැවත ඒ හිස්තැන පිරවීම සඳහා ගිනිගොඩ ආසන්නයට ලං වෙනවා. නැවත ඒව රත් වෙලා ඉහළට යනවා. මේ විදිහට තමයි සංවහන ධාරාවක් නිර්මාණය වෙන්නේ. එතකොට සංවහනයේ මගින් තමයි ඉහළට තාපය මේ අවස්ථාවේදී ගමන් ගන්න. අපි දන්නවා ගිනිගොඩක් අසල ඉහළ ගහක කොළ අතු සෙලවීමට ලක් වෙන්නේ මෙන්න මේ සංවහන ධාරා නිසා. ඊළඟ ද්‍රවයක් තුල සංවහනයේ සිදුවන ආකාරයේ නිරූපණයට අපිට අර මැග්නීස් පොටෑසියම් පර්මැංගනේට් කැටයක් ජලයට දාලා ජලයේ රත් වීමකට ලක් කළොත් ඒකේ අපිට ඒ සංවහන ධාරා බලා ගන්න. ඒ වගේම ඔබගේ පෙළපොතේ තවත් ක්‍රියාකාරකමක් සඳහන් වෙනවා 9.31 රූපය අනුසාරයෙන් මේ සංවහනය තවදුරටත් පැහැදිලි කරගන්න. ඒක පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්න. ඊළඟට මෙන්න මේ අපිට තව සංකල්ප දෙකක් මේකෙදි පැහැදිලි කරගන්න ඕනේ. මුහුදු සුළං සහ ගොඩ සුළං ඇතිවන ආකාරය පිළිබඳව. මුහුදු සුළං සහ ගොඩ සුළං ඇතිවන ආකාරය පිළිබඳව මෙතනින් පොඩ්ඩක් කතා කරමු. දැන් අපි දන්නවා මුහුදු ජලයේ විශිෂ්ට තාපධාරිතාවට වඩා ගොඩබිම විශිෂ්ට තාපධාරිතාව අඩු. ඒ නිසා දහවල් කාලයේදී ගොඩබිම ආසන්නේ මේ ගොඩබිම ඉක්මනින් රත් වෙනවා මුහුදට වඩා. එතකොට ගොඩබිම රත් වෙන නිසා මේ ගොඩබිම ආසන්නේ තියෙන වායු අංශු රත් වෙලා ඉහළ නැගිනවා. එතකොට ඒ අඩුව පිරවීමට මුහුදේ සිට ගොඩබිම සිට මුහුදේ සිට ගොඩබිම දෙසට වාතය ගලාගෙන එනවා. මෙන්න මේකට අපි කියනවා මුහුදු සුළං කියලා. හරි. ඒ විදිහටම ඒහි ප්‍රතිවිරුද්ධ අදහස දෙය අවධානය යොමු කළොත් අපිට ගොඩ සුළං ඇතිවීම පිළිබඳවත් මෙතනදී කතා කරන්න පුළුවන්. කාල වේලාව සීමා සහිත බැවින් ඔබට ඒ පිළිබඳව අවධානය යොමු කරන්න එතකොට ඔබට ඒක තේරුම් ගැනීමට හැකි වේවි. ඒ වගේම තාප විකිරණය සම්බන්ධයෙන්ුත් අපිට කරුණු කාරණා ඔබගේ පෙළපොතේ සරලව විස්තර කරලා තිනෝ ඒව පිළිබඳව අවධානය යොමු කරන්න. ඊළඟට විකිරණ තාපය අවශෝෂණය සහ පරාවර්තනය පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කරලා ඒ කරුණු කාරණා හොඳින් අවධානයේ තමන්ගේ මතකයට අරගෙන ඉදිරි ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපීමේදී ඒවා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටි.